ජානතෝ කියලා කියන්නේ සාමාන්‍ය විදිහට ලෝකයේ දේවල් දැන ගැනීම. සංජානතෝ කියලා කියන්නේ ටිකක් විශේෂයෙන් දකින්නවර සාමාන්‍ය විදිහට වඩා. අභිජානතෝ කියලා කියන්නේ ගැඹුරින් දකිනවා. ඒකට වදාළ වචනේ තමයි පිරිසිඳ දකිනවා කියන එක. බුදු මහරහතන් වහන්සේ ලෝකේ දකින්නේ අපි කියපු අභ්‍යන්තර බාහිර ලෝකේ දකින්නේ අභිජානතෝ පිරිසිඳ දකින්නේ. ඊළඟට සේකපුජ්ජලයෝ කියලා කියන්නේ සද්ධානුසාරේ ධම්මානුසාරේ සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මේ ආර්ය උතුමෝ. මේ අය සංජානාති ස්වභාවයෙන් දකින්නේ. ඒ කියන්නේ විශේෂයෙන් ටිකක් දකිනවා. අර බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වගේ පිරිසිඳ දකිනවා නෙවෙයි, නමුත් ඊට වඩා ඊට පහලින් විශේෂයෙන් ලෝකයේ දේවල් දකිනවා. හැබැයි සාමාන්‍ය පෘථග්ජනයා ලෝකයේ දිහා දකින්නේ සංජාන මේ ජානාති. එයාලට නිකන් සාමාන්‍ය දැනීමක් තමයි ලෝකයේ ගැන තියෙන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔබට මේ පේන ධර්මාසනයේ උඩ තියෙන දැහැත් වට්ටිය සාමාන්‍ය පුජ්‍යලයක් දකින්නේ ජානතෝ ස්වභාවයෙන් දැන ගැනීම නිකන්. හැබැයි මේක සේක පුජ්‍යලේ දකින්නේ සංජානතෝ. බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලාට මේක පිළිබඳව දැක්ම තියෙන්නේ අභිජානතෝ. බුදුරජාණන් වහන්සේ වදාරනවා අර සාමාන්‍ය පුජ්‍යලයා ජානතෝ මට්ටමින් දකින තැනදී එයා මේ රූපය, ශබ්දය, ගන්ධය, රසය ආදී මේ අභ්‍යන්තර ලෝකයේ සහ බාහිර ලෝකයේ ග්‍රහණය කරගන්නේ, අල්ලගන්නේ මඤ්ඤතාවෙන් යුක්තව, මඤ්ඤමාණයෙන් යුක්තව. මඤ්ඤමාණයෙන් යුක්තව කියලා කියන්නේ තණ්හා දිට්ඨිමාණයෙන් යුක්තව. කෙලෙස් සහගතව තමයි දකින්නේ, සත්වයක්, පුජ්ජලයක්, ද්‍රව්‍යයක්, වස්තුවක් විදිහට තමයි දකින්නේ. එහෙම දකිනකොට තණ්හාදිට්ටි මානයෙන් දකිනකොට එයා ඒ පෙනෙන රූපේ හරි ඇහෙන ශබ්දේ හරි මේ මොනයම් බාහිර හෝ අභ්‍යන්තර අරමුණක්. අපි අර කිව්වනේ අභ්‍යන්තර ලෝකයක් බාහිර ලෝකයක් ගැන. ඒතර ඒක එයා ගන්නේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා. ඒකට කියනවා මඤ්ඤණාවෙන් ලෝකේ ඇසුරු කරනවා කියලා. ඒතර එයා අභ්‍යන්තර ලෝකේ ඇසුරු කරන්නේත් මඤ්ඤණාවෙන්. බාහිර ලෝකයේ ඇසුරු කරන්නේත් මඤ්ඤණාවෙන්. මඤ්ඤණාවෙන් කියන්නේ කෙලෙස් සහගතව. හැබැයි අර සෝවාන් ආදී මාර්ගඵලලාභී, එහෙම නැත්නම් මේ සේක පුජ්‍යලයෝ ලෝකේ ග්‍රහණය කරන්නේ ඊට වඩා ටිකක් විශේෂ මට්ටමේ. යාල යම් මට්ටමක මඤ්ඤණාවයක් තියෙනවා, මමත්වයක් කියලා එකක් තියෙනවා. මොකද තණ්හා මේ කාම උපාදානය කියන එක තියෙන නිසා. හැබැයි දිට්ඨි උපාදානය නැහැ, සීලබ්බත උපාදානය නැහැ, අත්තවාද උපාදානය නැහැ. මේ උපාදාන හතරෙන් කාම උපාදානය තියෙනවා. ඒ නිසානේ සෝවාන් නැත්තෝ විවාහ වෙනවා, දූ දරුවෝ හදනවා, ඒ කම් සැප විඳිනවානේ. එතකොට පින්වතුනි, නමුත් ඒ අය තුළ අර සාමාන්‍ය පෘථග්ජන පුජ්‍යලයට වඩා ලෝකේ දකින විදිහේ වෙනසක් තියෙනවා. සාමාන්‍ය පුජ්‍යලයා ලෝකයේ දේවල් වෙනස් වෙනකොට අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා, පපුවට අත් දෙකෙන් ගහගන්නවානේ. එයා සම්පූර්ණයෙන්ම හිතන් ඉන්නේ මමත්වයෙන් යුක්තවනේ, තණ්හා දිට්ඨිමානයෙන් ඉන්නේ, කෙලෙස් සහගතවනේ. හැබැයි අර සෝතාපන්න ආදී ආර්ය ශ්‍රාවකයෝ සංජානනයෙන් ලෝකේ දකින නිසා අරතරම් පීඩනයක් නැහැ. දේවල් වෙනස් වෙනකොට, කැඩෙනකොට, බිඳෙනකොට, අහිමි වෙනකොට, අන්නේ භාවයට පත් වෙනකොට අරතරම් පීඩනයක්, දුකක්, කම්පනයක් නැහැ. උදයාල සංජානනෙන් ටිකක් මනස උසස් මට්ටමින් දකිනවා ලෝකයේ දිහා. ඊටත් වඩා පිරිසිඳ ලෝකයේ දකින ඇත්තෝ ලෝකයේ දේවල් වෙනස් වෙනකොට, කැඩෙනකොට, බිඳෙනකොට, අහිමි වෙනකොට, අන්නේ භාවයට පත් වෙනකොට සුළඟින් මහා ගල් පර්වත සොලවන්න බැහැ වගේ අකම්පිතව ඉන්නවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා එබඳු ලෝකය අභිජානනයෙන් දැකපු අය. එනිසා තථාගතයන් වහන්සේ මේ ධර්ම මාර්ගයේ පැහැදිලි කිරීමෙන් පින්වතුනි, ශ්‍රාවකයා මෙහෙය වූවේ ওই ජානතෝ ස්වභාවයෙන් පමණක් නවතින්න නෙවෙයි. සංජානනේනුත් අභිජානනේනුත් ලෝකේ උසස් මට්ටමට ලෝකේ උසස් මට්ටමින් දකින ඥානයක් චක්සුසයක් ඇති කර ගැනීම සඳහා තමයි තථාගතයන් වහන්සේ වදාලේ යම් දවසක මේ ලෝකයෙන් යථාර්ථයේ තේරුම් අරගෙන සකල දුක්ඛයන්ගෙන් විනිර්මුක්තව ඒ පරම නිවන ස්පර්ශ කරන්නේ ඔය ඥානතෝ ස්වභාවයේ සංජානනය කරලා සංජානන ස්වභාවයත් යම් දවසක අපි අභිජානනය කළොත් ඉතින් ඒ සඳහා තමයි තථාගතයන් වහන්සේගේ ප්‍රතිපදාව තියෙන්නේ ඉතින් අද මම මේ පුංචි කාලයක් තුල පින්වතුන්ට තමන්ගේ නුවණ ඥානතෝ ස්වභාවයේ පමනක් නොපවත්වා සංජානන ස්වභාවයෙන් අභිජානන ස්වභාවයේ කරා යන්න අවශ්‍ය කරන යම් කිසි බල ගැන්වීමක් මේ දේශනාවෙන් සිද්ධ කරන්නේ තම තම නැනපමණින් ඒ දහම් හරයන් ටික දහම් පරයායන් ටික තෝරගන්න කියලා සිහිපත් කරනවා සරියුත් මහරහතන් වහන්සේ සම්මුඛ වෙන්න වයසට ගියපු උපාසක මහත්මේ කෙනවා සරියුත් මුගලන් මහා සරියුත් තෙරුන් වහන්සේ සම්මුඛ වෙන්න පෙර තථාගතයන් වහන්සේ වන්දනා කරලා තමයි මේ වයසක උපාසක මහත්මයා සරියුත් මහරහතන් වහන්සේ සම්මුඛ වෙන්න ආවේ සරියුත් මහරහතන් වහන්සේ දකිනවා මේ වයසක උපාසක මහත්මයා බුදුරජාණන් වහන්සේ ළඟින් අභිෂේක ලැබපු කෙනෙක් විදිහට දහමෙන් අභිෂේක ලැබපු කෙනෙක් එහෙම දකින්න හේතුව තමයි සරියුත් මහරහතන් වහන්සේ දැක්කා මේ තමා වෙත පැමිණෙන මේ වයෝවෘද උපාසක මහත්මයාගේ ඉදරන් හරි ප්‍රණීතයි මොහොන හරි ලස්සනයි ඒක දේශනාවේ සඳහන් වෙනවා පින්වතුනි සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා පින්වත් පාරිසුද්ධෝ මුඛවන්නෝ පරියෝදිනෝ මොහුනේ පැහැය ඊටාම පිරිසුදුයි බබලනවා භවතා ධම්මයා අමතේන අභිසිතෝ ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් නුඹ අභිෂේක ලැබුවද කියලා අහනවා මොකද තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් කවුරු හරි අභිෂේක ලැබුවොත් එයාගේ ඉඳුරම් ප්‍රණීත වෙනවා එයාගේ මොහුණ ලස්සන වෙනවා එයා ජව සම්පන්න කෙනෙක් බවට පත් වෙනවා මොකද තථාගතයන් වහන්සේගේ ධර්මය අහපු කෙනෙක් කම්පාවට පත් වෙන්නේ කවදාවත් අපි දන්නවා කම්පාවෙන් හිටපු අය දුකෙන් හිටපු අය පීඩාවෙන් හිටපු අය තථාගතයන් වහන්සේ අභිමව දහම් ශ්‍රවණය කරාට පස්සේ ප්‍රණීත ඉඳුරන් ඇත්තුව බවට පත් වුණා ඒක හිත නිවීමත් එක්ක ඇති වෙන දෙයක් අපේ හිත පිරිසුදු වෙන්න අපේ ගතෙන් එය ප්‍රකාශනය වෙනවා මොකද මේ හිත ශරීරයේ තියෙන රූප කලාපත් එක්ක මුහු වෙච්ච දෙයක් ඒ දෙක එක සමவாயෙන් ක්‍රියාත්මක වෙන දෙයක් හිත ලෙඩ වෙනකොට පින්වතුනි ගතත් ලෙඩ වෙනවා ඒක ධර්මතාවයක් දහම තුලින් යම් කිසි කෙනෙක් හිත පෝෂණය කරගත්තාම ගතත් එපරිද්දෙන්ම පෝෂණය වෙනවා ඒ නිසා තථාගතයන් වහන්සේගෙන් දහම් ආපු මේ වයසක උපාසක මහත්මයා හිත ප්‍රණීත කරගත්ත කෙනෙක් හිත පිරිසුදු කරගත්ත කෙනෙක් එය ප්‍රකටව ගතෙන් පෙනුණා එයයි සරියුත් මහරහතන් වහන්සේ විමසුවේ නුඹේ ඉඳුරන් ප්‍රණීතයි තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් ඔබ අභිෂේක ලැබුවාද කියලා ඒ වෙලාවේ එහෙමයි කියලා ඇමතුවාට පස්සේ තථාගතයන් වහන්සේගෙන් ඔබ ලැබපු අභිෂේකයේ කුමක්ද ඔය තරම් සතුටු වෙන්න ඔය තරම් ලස්සන වෙන්න ඒ විලාමේදී අර වයසක උපාසක මහත්මයා කියනවා තථාගතයන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් වදාලා කොහොම දෙයක්ද ගහපතේ වන් සික්කිතබ්බං ආතුර කායස්සමේ සතෝ චිත්තං අනාතුරම් භවිස්සතිති මේ කය කියන එක ලෙඩ වෙනවා එය ලෙඩ වුණාවේ හැබැයි සිත ලෙඩ කරන් ගන්නේ නැතිව වාසය කරන්න කියලා කිව්වා ඔන්න තථාගතයන් මේ වයසක උපාසක මහත්මයාට දහමින් අභිෂේක කරපු විදිහ. එතකොට තථාගතයන් වහන්සේ කය ලෙඩ නොකරගෙන හිත කය ලෙඩ වුණත් හිත ලෙඩ නොකරගෙන කෙසේ වාසය කළ යුතුද කියලා තෝරලා දුන්නද? ඒක නම් විස්තර කරේ නැහැ. මොකද තථාගතයන් වහන්සේ දන්නවා තමන් වහන්සේ කෙටියෙන් දහමක් දේශනා කරපුවාම ඒක විස්තර වශයෙන් අනුශාසනා කරන්නට ශක්්‍යතාවයක් සරියුත් මහ රහතන් වහන්සේ සතුයි කියලා. ශ්‍රාවකයොත් ඒ බව දැනගෙන හිටියා. එනිසා සමහර තථාගතයන් වහන්සේගෙන් අහපු ලුහුඬු දහම් කාරණා සරියුත් මහ රහතන් වහන්සේ අභිමෝදේ විස්තරාත්මකව තේරුම් ගත්තා. නිවුණා, සසරෙන් නිදහස් වුණා. මෙන්න මේ වෙලාවේදී සරියුත් මහ රහතන් වහන්සේ මේ වයසක උපාසක මහත්මයාට ගත ලෙඩ නොකරගෙන පින්තර ගත ලෙඩ වුණත් හිත ලෙඩ නොකරගෙන කොහොමද අපි වාසය කරන්නේ කියන කාරණය අනුශාසනා කරනවා. පින්තුනි අපි දන්නෝ මේ ශරීරයේ ස්වභාවය තමයි වෙනස් වීම කියන එක. අපි ඒ වෙනස් වීම හමුවේ ගොඩාක් දුරට කම්පණයටපත් වෙනවා. අපි මේක හරියට තේරුම් ගත්තේ නැති වුණොත් ඇස් දෙක පේන්නේ නැතු වෙනකොට කන් දෙක ඇහෙන්නේ නැති වෙලා යනකොට මේ ඉඳුරන්ගේ ශක්තිමත් භාවය ප්‍රනීත භාවය දුර්වල වෙලා යනකොට අපේ මේ කය රෝගයට ආකරයක්නේ. නොඑක ආකාරයේ ලෙඩ රෝග හැඳීමේ ප්‍රවණතාවය මේ කය සතුයි. අන්නේ වගේ අපි බලාපොරොත්තු නොවෙච්ච විදිහට මේ කය දුර්වල වෙලා ව්‍යාධීටපත් වුණාම අපිට වාරු නැති වුණාම ගොඩාක් දුරට අපි ඒ කල්පනා කරලා ඒ ඔස්සේ හිතත් ලෙඩ කරගන්නවා. මේක තමයි ලෝකේ ස්වභාවය. බහුතරයක ස්වභාවය මේක තමයි. අපි කොයි කොයි විදිහට ජීවිතේ ගත කරත් පරිණත වෙනකොට කාලය ගෙවි යනකොට අද්දකේන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක ස්වභාවයක්. කාලේ ගත වෙනකොට ඇස් දෙක නොපෙනී යනවා, කන් දෙක නොඇසී යනවා, මේ කෙස් ආදී ගැලවී යනවා, සම රැලි ගැහිලා යනවා, අපේ වයස ගෙවි ගෙවි යනවා, අපි වෙනදා ජව සම්පන්නව ඇවිද්දට නැගිට්ටට වාසය කරාට කාලයක් යනකොට අපිට එකතන වෙන්න වෙනවා, අත්වාරුවක් ගන්න වෙනවා අතට. මේ විදිහේ අර ස්වභාවික ධර්මතා හමුවේ අපි මේක හරියට තේරුම් අරගෙන නොහිටියොත් අපි අපිටම ගැටෙනවා. අපේ ඒ සංසිද්ධිය ඔස්සේ අපි හිත අතිශය ව්‍යාධියට පත් කරගන්නවා. ගොඩාක් අය අකාලේ මියදෙන්නේ, ගොඩාක් අය අකාලේ ජීවිතය පිළිබඳව නොයේ අකාරුණික තීරණ ගන්නේ ඔන්නෝය කය ලෙඩ වෙන තැනදී හිත ලෙඩ නොකරගෙන ඉන්න උපක්‍රමය නොදන්නා තැන. ඉතින් ඒ නිසා දහම තුලින් කියලා දෙන මේ ධර්මතා අපි යම් විදිහකින් හෝ තේරුම් අරගෙන වාසය කරන එක අතිශයින් ඥානගෝචර දෙයක්. මොකද මේ ධර්මතා වලට අපි ඒකාන්තයෙන්ම මුහුණ දෙනවා නම්, ඒක සත්‍යයක් නම්, ඒක අත්දකිනවා නම් දැන්ම ධර්මයේ තුලින් අපි පිහිටක් පිළිසරණක් සලස්සාගෙන ඉන්න එක අතිශයින් වටිනවා. ඉතින් මෙතෙන්දී සරියුත් මහරහතන් වහන්සේ මුලින්ම වදාරනවා මේ ලෝකේ පුජ්‍යලයෝ දෙන්නෙක් පිළිබඳව. ඒ පුජ්‍යලයෝ දෙන්නා අතරින් පළවෙනි පුජ්‍යලයාගේ ස්වභාවය තමයි කය ලෙඩ වෙනකොට හිතත් ලෙඩ කරගන්නවා. දෙවෙනි පුජ්‍යලයාගේ ස්වභාවය තමයි කය ලෙඩ වුණා වේ, හැබැයි හිත ලෙඩ කරගන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ආරි ශ්‍රාවකයා කියලා කියන්නේ මේ දෙවෙනි කෙනා. අපි හැමදෙනාම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් විදිහට කය ලෙඩ වෙන තැන හිත ලෙඩ නොකරගෙන ඉන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන අර ධර්මඥානය අපි ඇති කරගන්න ඕනේ. ඒ සඳහා උතුම් දේශනාවක් තමයි මේ. පින්වතුනි මුලින්ම සඳහන් කරනවා කය ලෙඩ වෙනකොට හිතත් ලෙඩ කරගන්න අයවලු කවුද? සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා ගහපෘත් ගෘහපතිය මේ ලෝකේ ඉන්න අශෘතවා පෘතජ්ජනෝ, මේ බණ නොහාපු අය, මේ ධර්මයේ දන්නේ නැති අය. ඒ වගේම අරියාණං අදස්සාවි මේ ආර්යයන් වහන්සේලා දකින්න කැමති නැති අය. අරිය ධම්මස්ස අකෝවිදෝ. ආර්යයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂ නැහැ. කැමති නැහැ ඒක තේරුම් ගන්න. ඊළඟට අරිය ධම්මේ අවිනීතෝ. ඒ ආර්ය ධර්මයේ තුල හික්මෙන්නේ නැහැ. ඒකට කැමති නැහැ. සත්පුරුෂ ධම්මේ අකෝවිදෝ. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. සත්පුරුෂයන් දකින්න කැමති නැති. සත්පුරුෂයන්ගේ ධර්මයේ තුල හික්මෙන්නේ නැති. සත්පුරුෂයන්ගේ ධර්මය අසන්න කැමති නැති. එන්න ඇයිට කියන පෘථග්ජන කියලා. ඒතර මේ ලෝකේ බලන්න ඒ බඳු අය කොච්චර ඉන්නවද? ධර්මයට එන්නේ නැති, ධර්මයට කැමති නැති, අනිත්‍ය ගැන, දුක්ඛ ගැන, අනාත්ම ගැන කියනවටත් කැමති නැති, ඒක තේරුම් ගන්න අකමැති, ඒකට විරුද්ධව වචන ප්‍රකාශ කරන අනන්තවත් පිරිස් ඉන්නවා. වයස් සීමාවක් නැතිව. මොකද ඒ අය ලෝකයේ මේ ඇත්ත ගවේෂණය කරන්න තේරුම් ගන්න කැමති නැහැ. එයාලා කැමති අර ඥානන ස්වභාවයෙන්ම ලෝකේ දිහා දකින්න. තණ්හා දිට්ඨිමානයෙන්ම ලෝකේ ඇසුරු කරන්න. නමුත් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් කියන්නේ බුද්ධිමත් අය. බෞද්ධ කිව්වේ ඒකයි. ඒ අය විශේෂයෙන් දකිනවා. එතකොට මෙන්න මේ විදිහට පෘථග්ජන ලක්ෂණ වලින් යුක්ත වෙච්ච පුජ්‍යලයා තමන්ගේ රූපය පිළිබඳව මම මෙතන ඔයත්තන්ට වැටහෙන විදිහට වදාරන්නේ අර අපි මුලින්ම කතා කරන්නේ අභ්‍යන්තර ලෝකයක් ගැන සහ බාහිර ලෝකයක් ගැන. මෙන්න මේ අභ්‍යන්තර ලෝකේ බාහිර ලෝකය පිළිබඳව හිතන විදිහ මේ අසෘතවත් පෘථග්ජනයා. එතෙන්දී මුලින්ම ගන්නවා මේ අභ්‍යන්තර ලෝකේ පවතින මේ රූපය ගැන. රූපය කියලා මෙතන ගත්තේ මේ කය ගැන, ශරීරයේ භෞතික කොටස ගැන. මෙයා මේ භෞතික කොටස දකින්නේ මේ රූපස්කන්ධ රූපයේ දකින්නේ රූපං රූපවන්තං වා අත්ථානං. ඔන්න යා මේ රූපේ දකින්නේ මේ කය දකින්නේ ආත්මය රූපයෙන් හැදිච්ච එකක් කියලා. ආත්මය කියලා මෙතන කිව්වේ අපි ගමක හිත ඔය මම කියලා අපි දකින එක. ඔන්න ඔය හිත ආත්මය රූපයෙන් හැදිච්ච එකක් කියලයි මෙයා දකින්නේ. ඒ කියන්නේ මේ හිත හැදිලා තියෙන රූපයෙන් කියලා තමයි එයා දකින්නේ. රූපවන්තං වා අත්තානං. ඊළඟට එයාගේ දෙවෙනි සංකල්පයක් තියෙනවා අත්තනිවා රූපං. ආත්මයක් තුල තමයි රූපේ තියෙන්නේ කියලා. කියන්නේ හිත තුල තමයි කය තියෙන්නේ. අපි එහෙම ගමුකෝ. දැන් ඔයත් හිතන්නකෝ මම කියන කෙනා කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා. ඔබට සාමාන්‍ය වැටහීම තමයි එක්කෝ මේ හිත තුල තමයි මේ කය තියෙන්නේ, එහෙම නැත්නම් කය තුල තමයි හිත තියෙන්නේ කියන අදහස් තමයි තියෙන්නේ. ඔය දෙකේ එකතුව තමයි මම කියලා ඔයත් හිතන් ඉන්නේ. ඔන්න අසෘතවත් පෘථග්ජනයා මේ රූපය ගැන හිතන ආකාර දෙකක්. එයාගේ තුන්වෙනි දැක්මකුත් තියෙනවා රූපස්මින් වා අත්තානං. ආත්මය තියෙන්නේ රූපය තුලයි. ඒකත් අර විදිහම තමයි, පොඩි වෙනසක් තියෙනවා. ආත්මය තියෙන්නේ මේ රූපය තුල. දැන් ඔබට හිතෙන්නේ ඔබේ හිත මේ කය ඇතුලේ තියෙනවා කියලා වගේනේ. ඔබට හිතෙන්නේ එහෙමයි. එහෙම නැත්නම් ඔබට හිතෙනවා රූපස්මින් වා අත්තානං. එතකොට එහෙම නැත්නම් මේ සිත තුල තමයි රූපය තියෙන්නේ, රූපය තුල තමයි හිත තියෙන්නේ කියලා ඔහොම ආකාර දෙකක් ඇතිව ඔබේ රූපේ සම්බන්ධයෙන් ග්‍රහණයක් තියෙනවා. ඒතර මෙන්න මේ හතර ආකාර දැක්මක් තියෙනවා. රූපං අත්තතෝ සමනුපස්සති මුලින්ම දේශනා කරේ රූපං අත්තතෝ සමනුපස්සති. ඒ කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ රූපය ආත්මයක් වශයෙන් මේ රූපය මම කියලා ගන්න අදහසක් ක්‍රමයක් විදිහක් අපි තුල තියෙනවා. ඊළඟට රූපවන්තං වා අත්තානං. ආත්මය රූපයෙන් හැදිච්ච එකක් කියලා ගැනීමකුත් තියෙනවා. ඊළඟට අත්තානිවා රූපං. අත්තනිවා රූපං. ආත්මය තුල තමයි රූපේ තියෙන්නේ කියලා ගැන්මකුත් තියෙනවා. එහෙම නැත්නම් රූපස්මින් වා අත්තානං. ආත්මය තියෙන්නේ රූපේ තුල කියලා ගන්නවා. මෙන්න මේ හතර ආකාර වූ දෘෂ්ටියෙන් යුක්තව තමයි රූපය ඇසුරු කරන්නේ. කවුද අර කියපු බණ අහන්නේ නැති, බණට කැමති නැති, ධර්ම දන්නේ නැති, කල්යාණ මිත්‍ර ඇසුර නැති පෘථග්ජනය. දැන් බලන්න මේක අපේ චින්තනයත් එක්ක අපි හිතන විදිහත් එක්ක ගොඩක් ගැළපෙනවනේ. එහෙනම් අපි තුලත් තියෙන්නේ මෙන්න මේ අශෘතවත් ස්වභාවය වෙන්න ඕනේ. එහෙම හිතනවා නම් දැන් මේක දුරු කරගන්න තමයි මේ බණ අහන්න ඕනේ. තථාගතයන් වහන්සේ වදාරනවා මෙහෙම රූපය ගැන හිතන කෙනා අහං රූපං මම තමයි රූපය කියලා හිතනවා. දැන් බලන්නකෝ අපි කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා මොකද හිතන්නේ කියලා. දැන් මේ මේකනේ මේ මේ පැහැදිලි කරන්නේ මෙන්න මේක අපි තුල තියෙන මෙන්න මේ දෘෂ්ටිය. ඊළඟට මම රූපන්ති පරියුට්ටට්ඨායි හෝති. එතකොට යා ඒ මම කියලා මේ රූපය ගන්න නිසා ඒ රූපය මගේ කියලා අල්ලගෙන පින්වතුනි ඒ රූපය හිතින් අල්ලාගෙන වාසය කරනවා. පරියුට්ටට්ඨායි කියලා කිව්වේ මම කියලා ගත්ත මේ රූපය හිතෙන් අල්ලගෙන ඉන්නවා. ඒකට බැසගෙන ඉන්නවා. තථාගතයන් වහන්සේ වදාරනවා එසේ තස්ස අහං රූපං මම තමයි රූපය කියලා හිතාගෙන මම රූපන්ති පරියුට්ටට්ඨායි නෝ ඒ රූපය හිතෙන් අල්ලාගෙන ඉන්න කෙනාගේ එසේ අල්ලාගෙන ඉදිද්දීම රූපං විපරිණාමති මේ රූපය වෙනස් වෙලා යනවා. දැන් කේස් ටික ඉදලා යනවා. මේ මම කියලා හිතන් ඉන්නකොටම දත් ටික වැටිලා යනවා, හැම රැලි ගෙහිලා යනවා, ඇස් දෙක පේන්නේ නැතු වෙනවා, කන් දෙක ඇහෙන්නේ නැතු වෙනවා, වාරු නැති වෙලා යනවා. දැන් මේ අපිම මේක අත්දකින්නනේ නේද පින්වතුනි? අපිම මේක අත්දකින්න. අපි මේ මම කියලා අල්ලගෙන ඉන්න රූපය, මම කියලා අල්ලගත්තු රූපේ හිතින් අල්ලාගෙන ඉන්නකොටම අපි වයසටපත් වෙලා යනවා. මේක තමයි මේ පැහැදිලි කරන්නේ. විපරිණාමති අඤ්‍යත භාවා හෝති, අන්‍ය භාවයකටපත් වෙනවා. අර මම කියලා රූපය අල්ලගෙන රූපයේ හිතින් අල්ලගෙන බැඳගෙන ඉන්න කෙනාගේ රූපය වෙනස් වෙනකොට, රූපය අන්‍ය භාවයටපත් වෙනකොට රූප විපරිණාම වඤ්ඤති මඤ්ඤතා වා උපජ්ජන්තේ ශෝක පරිද්දව දුක්ඛ දෝමනස් උපායාස. අන්න අර මම කියලා හිතෙන් අල්ලගෙන ඉන්න තැනදී රූපය වෙනස් වෙනකොට, රූපය අන්‍ය භාවයකටපත් වෙනකොට මොකද වෙන්නේ මෙයාට? පින්වතුනි උපජ්ජති ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මෙන්න මෙයාට දුක්ඛ ශෝක පරිද්දේව දුක්ඛ දෝමනස් උපායාස ඇති වෙනවා. රූපේ වෙනස් වෙනකොට මෙයාට දරා ගන්න බෑ. ශෝක කරනවා, පරිදේව වැළපෙනවා, දුක්ඛ කායික දුකටත් දෝමනස්ස මානසික දුකටත්පත් වෙනවා. කෙස් ටික ඉදේනකොට මෙයා දුක් වෙනවා, දත් ටික වැටෙනකොට දුක් වෙනවා, ඇස් දෙක පේන්නේ නැතුව වගේ දැනෙනකොට අන්න දුක් වෙනවා, කන් දෙක ඇහෙන්නේ නැති වෙනකොට දුක් වෙනවා, මේ ශරීරයේ වාරු නැති වෙලා ඇවිදින්න බැරි වෙනකොට, හැර යටියක් අතට එනකොට මෙයා දුක් වෙනවා. ඇයි දුක් උනේ? මෙයා රූපය ගත්තේ මම කියලා. මේ රූපය, මෙයා රූපය හිතෙන් අල්ලගත්තා. බුදුරජාණන් වහන්සේ, මේ සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා මෙන්න මේ විදිහට රූපේ යම් කිසි කෙනෙක් මඤ්ඤමාණයෙන් අල්ලගත්තොත්, ඒ කියන්නේ තණ්හා දිට්ටි මාණයෙන් මෙහෙම අල්ලගත්තොත්, එහෙම අල්ලගන්නේ කවුද? ධර්මයේ දන්නේ නැති අය, ධර්මයට කැමති නැති අය, සත්පුරුෂයන්ට කැමති නැති, සත්පුරුෂ ධර්මයේ තුල හික්මෙන්නේ නැති අය, ලෝකයේ පිළිබඳව සංජානනයෙන් අභිජානනයෙන් ස්පර්ශ කරන්න අකමැති අය, ලෝකේ නිකාං අර සසරේ මෙතෙක් දැක්ක විදිහටම හුරු පුරුදු විදිහටම අර ගහගෙන යන ගඟ, ගහගෙන යන පැත්තරම ගහගෙන යනවා වගේ මේ හැම එකක්ම මම මගේ මගේ ආත්මය කියලා හිතෙන් අල්ලගත්ත අයට රූපය වෙනස් වෙනකොට දුකටපත් වෙන්න වෙනවා. අන්න අර සරියුත් මහණතන් වහන්සේ වදාරනවා ගෘහපතිය කය ලෙඩ වෙනකොට ඒ ඇත්තෝ හිතෙනුත් ලෙඩ වෙන අය බවටපත් වෙනවා කියනවා. ආතුර කායෝ චේව හෝති ආතුර චිත්තෝ. ගෘහපතිය එබඳු අය කය ලෙඩ වෙනකොට හිතෙනුත් ලෙඩ වෙන අයයි කියලා සරියුත් මහරහතන් වහන්සේ වදාලා. දැන් ඔබ කල්පනා කරන්න ඕනේ මම කය ලෙඩ වෙනකොට හිතත් ලෙඩ කරගන්න කෙනෙක්ද? එසේ වනවා නම් ඔබ තථාගතයන් වහන්සේගේ දහමට කැමති නැති කෙනෙක්, දහම තුල හික්මෙන්න කැමති නැති කෙනෙක්. එනම් මේ තථාගතයන් වහන්සේගේ දහම තුල හික්මෙන්න කැමති නම් ඔබ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් වෙන්න කැමති නම් ඔබ ගත ලෙඩ උනාවේ හිත ලෙඩ නොකරගෙන වාසය කළ යුතුයි. අන්න ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා කොහොමද ගත ලෙඩ වුණත් හිත ලෙඩ නොකරගෙන වාසය කරන්නේ? සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා ගෘහපතිය මේ ලෝකේ ඉන්නවා ශ්‍රුතවත් ආරි ශ්‍රාවකෙක්, දහම අහන්න කැමති කෙනෙක්. අරිය ධම්මස්ස කෝවිදෝ, ආර්යයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂ කෙනෙක්. අරිය ධම්මස්ස විනීතෝ, ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ තුල සුවිනීතෝ හික්මෙන කෙනෙක්. ඒ වගේම සත්පුරුෂයන් ඇසුරු කරන්න කැමති කෙනෙක්, සත්පුරුෂ ධර්මයට ඒ තුල හික්මෙන්න කැමති කෙනෙක් ඉන්නවා. මේ දහම තුලින් නිවීමක් අපේක්ෂා කරන කෙනෙක් ඉන්නවා, දහමට ගරු කරන කෙනෙක් ඉන්නවා. මෙන්න මේ කෙනා මම රූපන්ති, ඒ කියන්නේ මේ රූපය න රූපං අත්තනෝ සමනුපස්සති. එයා මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ රූපය ආත්මයක් වශයෙන් ගන්නේ නැහැ. මම කියලා ගන්නේ නැහැ. මොකද මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපයක් නෙමේ මේක. මේක තියෙනවා පින්වතුනි පොළොවට පස් වෙන කොටස් 20ක් තියෙනවා. කෙස් ලොම් නියද සම්මාසාදි කොටස් 20ක් තියෙනවා. ජලයට දිය වෙන කොටස් 12ක් තියෙනවා. ඔය 32 තමයි ඔය යම් කිසි හැඩයකට සකස් වෙලා තියෙන මේ අවකාශය තුල, අවකාශ ධාතුව තුල ඔබේ ওই ශරීරයේ විදිහට සකස් වෙලා තියෙන ඔන්න ඔය කොටස් 32. ඔක අර අස්ති පංජරයෙන් ඔක යම් කිසි ගොඩ නැගීමක් කරලා තිනවා, ශක්ති සම්පන්නව ඔක නැගිටවන්න වාඩි කරවන්න ආදී වශයෙන් ඒ පටවේ ධාතුවට අයත් කොටසකින් ඔක ඔය නහර මස් සම්මාදී දේවල් එකට එකතු කරලා බැඳලා තියෙනවා. එතකොට පින්වතුනි මේකේ ස්වභාවය තමයි අර පටවේ ධාතුවට අයත් කෙස් ආදී කොටස් ටික අපි මරණයටපත් වෙනවත් එක්කම මේ පටවේ ධාතුවට එකතු වෙලා යනවා. ආපෝ ධාතුවට අයත් කොටස් ටික පිතසෙම සරව දහඩිය ආදී ඒ ජලයට එකතු වෙලා යන කොටස් ටික ජලයට එකතු වෙලා යනවා. මේක තියෙනවා වායෝ ධාතුවක්. ආස්වාස පාස්වාස වායෝ, උද්ධංගම වායෝ, අදෝගම වායෝ, කුච්චිසේ වායෝ, අංගමංගානුසාරී වායෝ ආදී වශයෙන් ඒ ශරීරය තුල පවතින වායෝ ධාතුව පින්වතුනි ස්වභාව ධර්මයේ වායු ධාතුවත් එක්ක එකතු වෙනවා. ඊළඟට මේකේ තියෙනවා තේජෝ ධාතුවක්. ඒ තේජෝ ධාතු උණුසුම කියන එක ස්වභාව ධර්මෙත් එක්ක එකතු වෙනවා. ඔන්නේ සතර මහා ධාතු ටික තමයි පින්වතුනි මේ එක්තරා හැඩයකට සකස් වෙලා තියෙන්නේ. මෙතන මේ මම කියලා ගන්න රූපමය වශයෙන් දෙයක් නැහැ. මෙතන තියෙන්නේ ස්කන්ධ වශයෙන් රූපස්කන්ධයක්, ආයතන ටිකක්, ධාතු ටිකක්, මේ පටිච්ච සම්පන්න ක්‍රියාවලියක්. මේ විදිහට ගත්තාම පරමාර්ථ වශයෙන් නිස්සත්ත්ව වූ, නිජීව වූ, ශුන්‍ය වූ, අචේතනික වූ, අව්‍යාකෘත වූ, චතුසමුට්ඨානික වූ ධර්මතා ටිකක් තමයි මේ රූපය කියලා කියන්නේ. එතකොට පින්වතුනි ඒක කොහෙත්ම රූපවන්තං වා අත්තානං, ආත්මේ රූපං අත්තනෝ සමනුපස්සති. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපය මම කියලා ගන්න සුදුසු නෑ. ඒක තමයි වටිනාම වචනේ, සුදුසු නෑ. ඇයි සුදුසු නැත්තේ? ඒකේ ස්වභාවය තමයි න රූපං අත්තනෝ සමනුපස්සති. මම වශයෙන් මේක ඇසුරු කරන්න සුදුසු නැති දෙයක් මෙතන තියෙන්නේ. සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච බවක් මෙතන තියෙන්නේ. අන්නර ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයා, දහමට ගරු කරන, දහම තුල හික්මෙන ශ්‍රාවකයා මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපය ආත්මයක් වශයෙන් මුලාවෙන් ගන්නෙ නැහැ. ඊළඟට එයා න රූපවන්තං වා අත්තානං, ඊළඟට ආත්මේ රූපයෙන් හැදිච්ච එකක් විදිහට ගන්නෙත් නැහැ. ඊළඟට න අත්තනිවා රූපං, ආත්මයක් තුල රූපේ තියෙනවා කියලා ගන්නෙත් නැහැ. ආත්මේ තුල තමයි රූපේ තියෙන්නේ කියන අදහසක් නැහැ. ඊළඟට න රූපස්මින් වා අත්තානං, ආත්මේ තියෙන්නේ රූපේ තුලයි කියලා ගන්නෙත් නැහැ. මෙන්න මේ දෘෂ්ටියෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් තොරයි. යාට රූපය පිළිබඳව තියෙන්නේ සම්‍යක් දෘෂ්ටියක්. නිවැරදි දැක්මක්, වැරදි දැක්මක් නෙවෙයි. එහෙම නිවැරදි දැක්මකින් දකින කෙනාගෙත් රූපය වෙනස් වෙලා යනවා. රූපේ වෙනස් වෙලා රූපේ පින්වතුනි අඤ්ඤතා භාව අන්නේ භාවයකටපත් වෙලා විපරිණාම විපරිණාමයටපත් වෙලා යනවා. හැබැයි එසේ යනකොට න උප්පජ්ජಂತಿ ශෝක පරිද්දේව දුක්ඛ දෝමනස්සාන. මෙයාට ශෝක කරන්න අඬන්න වැළපෙන්න දුකට දොම්මනසයටපත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි දුකට දොම්මනසයටපත් වෙන්නේ අඬන්නේ වැළපෙන්නේ මේ රූපේ වෙනස් වෙනකොට මේකේ ඇත්ත කතන්දරය දන්නේ නැති නිසා. ඒ නිසා පින්වතුනි දහම තුලින් ගෙන දෙන්නේ මේ රූපයේ ඇත්ත කතන්දරය දන්න බවකට. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා කිස්මින් නුකෝ භික්කවේ සතිකින් උපාදායකින් අබිනිවිස්ස සක්කාය දිට්ටි උප්පජ්ජಂತಿ. මේ රූපය ගැන වැරදි දැක්මක් ඇති වෙන්නේ කුමක් ඇති කල්හිද, කුමක් උපකාරයෙන්ද, කුමකට බැස ගැනීමෙන්ද? ඔන මේ රූපය ගැන අපි වැරදි දැක්මක් ඇති කරගන්නේ කුමක් ඇති කල්හිද කියලා බුදුහාඳුරුව වදාරනවා. කුමක් උපකාරයෙන්ද, කුමකට බැස ගැනීමෙන්ද? අන්න එතෙන්දී භාග්‍යතුන් වහන්සේ වදාරනවා රූපේකෝ භික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවිස්ස සක්කාය දිට්ඨිං උපජ්ජති. මේ රූපය ගැන වැරදි දෘෂ්ටියක් ඇති වෙන්නේ, සක්කා දෘෂ්ටියක් ඇති වෙන්නේ රූපයක් කියලා දෙයක් තිබුණොත්. රූපය උපකාරයෙන්මයි, රූපයෙහි බැස ගැනීමෙන්මයි සක්කාය දිට්ඨිය උපදින්නේ. ඒ කියන්නේ මෙන්න මේ වැරදි දැක්ම මේ රූපයට මම මගේ කියලා අපි අල්ලගන්නේ පින්වතුනි මේ රූපය උපකාරයෙන්මයි. රූපයට බැසගෙන හිටියොත් අභිනිවේශ කියන්නේ මේ රූපය අපි වාසස්ථානය කරගෙන ඉන්නවා. අර මම කියලා අල්ලගත්තාම අජ්ජෝසායන් කියලා වචනයක් කියනවා රූපයට බැසගෙන ඉන්නේ. අපි හිතන්නේ මේ රූපය මම කියලා මගේ කියලා ওই විදිහට ගැඹුරින් චින්තනයේ ඇති කරගත්තොත් රූපේ සම්බන්ධයෙන් ආත්ම දෘෂ්ටිය අපිට මේ රූපයෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. දැන් එහෙම වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ රූපය කියලා කියන්නේ තංකින් මඤ්ඤත භික්කවේ මහණෙනි මේ ගැන ඔබ කුමක්ද කියන්නේ කියලා අහනවා. පින්වතුනුත් මේක තම තමා තුලින් විමසන්න ඔබෙන් අහන ලද ප්‍රශ්නයක් වගේ ඔබ රූපය ගැන කුමක්ද හිතන්නේ? පින්වතුනි රූපං නිච්ඡං වා අනිච්ඡං භාගිතුන් වහන්සේ අද මේ අනුශාසනා කරනවා මහණෙනි මේ රූපය නිත්‍යයිද අනිත්‍යයිද කියලා අහනවා. දැන් ඔබට තෝරගන්න තියෙන දැන් ඔබ අත්දකින දෙයක් නෙමෙයික ජීවිතේ. දැන් කුඩා කාලේ මව් කුසෙන් බිහි වුණාට පස්සේ හටගත්ත රූපයේද දැන් තියෙන්නේ. තව අවුරුදු 20ක් 30ක් යනකොට ඔය රූපය ඔය විදිහමද තියෙන්නේ, අන්නේ භාවයකටපත් වෙලාද? එහෙනම් අපිට ප්‍රත්‍යක්ෂයි මේ රූපය කියලා කියන්නේ නিত্য දෙයක් නෙවෙයි අනිත්‍ය දෙයක්. ඉතින් ශ්‍රාවකයා උත්තර දෙනවා අනිච්ඡම් බන්තේ ස්වාමීනි රූපය කියලා කියන්නේ අනිත්‍ය දෙයක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා යං යද නිච්ඡා යම කනිත්‍ය නම් දුක්ඛං වා සුඛං වා. ඒක සැපද දුකද කියලා අහනවා. දැන් ඔබ බලන්නකෝ මේ රූපය වෙනස් වෙන තැන ඔබට ගෙන දෙන්නේ සැපද දුකද කියලා බලන්නකෝ. දැන් ඒක භාවනා ඥාණයෙන් දකින්න ඔබ. දැන් මෙතෙක් කල මේ රූපය ඔබට ගෙන දුන්නේ සැපක්ද දුකක්ද? මේ වෙනස් වීම තුලනේ. ඉතින් පුංචි කාලේ නම් අපිට එච්චර අදහසක් නැහැ. ඔහේ කවුරු හරි කැවුවා පෙව්වා නේද? ඒ විදිහට අපි අනුන් යටතේ යපුණා. මේ රූපේ පැවැත්තුවා. අනිත් අය මේක නැහැ හෙව්වා. හේදුවා, සේදුවා. ඔය ටික ගන්නකෝ. හැබැයි තරුණ වියටපත් වෙනකොට, වැඩි වියටපත් වෙනකොට ඒ ඔක්කොම ටික කරන්න ඕනේ මේ රූපේ සම්බන්ධයෙන් නේද? නිදි කරවන්න ඕනේ, නැගිටවන්න ඕනේ, කවන්න ඕනේ, පවන්න ඕනේ. හේත හේත දෙන්න ඕනේ. මේක පොඩ්ඩක් නැත්තම් කැඩිලා බිඳිලා යනවා. කොහේ හරි යප්පුණොත් හරි පරිස්සමෙන් ගත කරන්න ඕනේ. මේ රූපේ පාලනය කරන්න ඕනේ. දැන් කොච්චර කැක්කුම් වේදනා තියෙනවද කියලා බලන්න. එක ඉරියව්වක විනාඩි 5ක් 10ක් අපිට වාඩි වෙලා ඉන්න බෑ. ඒ රූපේ ස්වභාවය අපි ඒකට ගැටිලා හරියන්නේ නැහැ. ඒ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. එතකොට පින්වතුනි එහෙනම් අපිට තේරෙන දෙයක් තමයි මේ වෙනස් වෙන රූපේ අපිට ප්‍රකට වෙන තව ලක්ෂණයක් තමයි දුක්ඛ ස්වභාවය. ඒක සැපක් කියලා අපිට ගන්න කොහෙත්ම බෑ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා යම්පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අපිනුතං අනුපාදාය සක්කාදි. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඒ අනිත්‍ය වූ දුක්ඛ වූ රූපය මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්මේ වශයෙන් පවත්වන්න පුළුවන්ද කියලා අහනවා. දැන් මම වශයෙන් මගේ වශයෙන් පවත්වන්න පුළුවන් නම් වෙනස් වීම අපිට නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ. දුකටපත් වීම අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි පින්වතුනි මේ රූපයේ කිසිම දෙයක් කිසිම කොටසක් අපේ පාලනයට ගන්න බෑ. ඒ වෙනස් වීම තුළ දුකටපත් වීම තුළ අනාත්ම ලක්ෂණයමයි ප්‍රකට වෙන්නේ. අනාත්මයි කියලා කිව්වේ මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්මේ වශයෙන් අපේ වශයෙන් පාලනය කරන්න තියාගන්න බෑ මේ රූපය. එහෙනම් අනිත්‍ය වූ රූපය දුක්ඛ වූ රූපයේ ප්‍රකට වන ලක්ෂණයක් තමයි අනාත්ම ලක්ෂණය. අන්න ඒ විදිහට යම් පනානිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං අපිනුතං අනුපාදාය සක්කාදිට්ඨින් උප්පජ්ජේයන්ති නොහෙතම්බන්තේ. යමෙක් වනාහි අනිත්‍යනම් දුක්ඛනම් වෙනස් වන ධර්මතාවයට අයත් දෙයක් නම් ඒ දෙය ඇසුරු නොකොට සක්කාය දිට්ඨිය උපදීවිද කියලා අහනවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මේ අනිත්‍ය වෙච්ච දුක්ඛ වෙච්ච අනාත්ම වෙච්ච රූපය නিত্য සුඛ ආත්ම වශයෙන් ඇසුරු කරොත් එයාගේ සක්කාය දිට්ඨිය දුරු වෙනවද කියලා අහනවා. කවදාවත් දුරු වෙන්නේ නැහැ. හැබැයි අපි මානසික වශයෙන් ඒ අවස්ථාවේදී ලෙඩ නොවි වාසය කරන්න නම් මේ රූපය ගැන යථා ස්වභාවය අපි තේරුම් අරගෙන වාසය කිරීම අතිශය යෝග්‍යයි. ඒ නිසා පින්වතුන් නැවත නැවත මේ දේශනාව අද මේ උතුම් සද්ධර්මානුශාසනාව ලක්වැසිලෝ වැසි සදැහැතියන් වෙත ධර්ම දානයක් කොට ප්‍රදානය කිරීමට සදැහැති දායකත්වයේ දක්වන්නේ බත්තරමුල්ලේ පදිංචි පින්වත් භද්‍රාණි ගුණසේකර මහත්මිය.